ගරු සුනිල් හඳුන්නැති ඇමතුමනි, ඔබතුමාට අවසන් පිළිතුරු කතාව සඳහා අවස්ථාව ලැබෙනවා.
ගරු මුලාසරාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් අද දිනේදී පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාවන් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් සිද්ධ වුණේ. මේ විවාදයේ මතුවෙච්ච මූලික කාරණා අතරේ විරුද්ධ පක්ෂයේ මතුවෙච්ච වැදගත් කාරණාවකට පිළිතුරු දෙන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා ආණ්ඩුව වෙනුවෙන්. ඒක තමයි අල්ලස්ව දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පත්කිරීම පිළිබඳව මතුවෙච්ච කාරණය. මේක මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම මතු කරා. ඔහු මේ ආණ්ඩුවට කටයුතු කරන, එහෙම නැත්නම් ආණ්ඩුව වෙනුවෙන් පත් කරපු, ආණ්ඩුවේ දේශපාලන බලය පාවිච්චි කරන්න පත් කරපු කෙනෙක් හැටියට. එක වෙලාවකදී මම දැක්කා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කියනවා අල්ලස් දූෂණ කොමිෂමේ සභාපතිතුමා කියලා. සභාපතිතුමා අපේ මේ පක්ෂ සම්බන්ධයක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ හිටපු අපේ ලේකම් මණ්ඩලයේ නියෝජනය කරපු නීල් ඉද්දවල මැතිතුමා ඉන්නේ. කොමිෂම පත් කරලා තියෙන්නේ අපි ආණ්ඩු වෙන්න කලින්. විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය ඒක නිසා පැහැදිලි කරන්න ඕන. මොකද 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත අනුව ගරු මන්ත්‍රීතුමනි, මේ කොමසාරිස්වරුන් පත් කරන්නේ අලුත් තත්ත්වය යටතේ අලුත් නීතිය අනුව ජනාධිපතිවරයා විසින් නම් කරලා ආණ්ඩුකම් ව්‍යවස්ථා සභාවට යවනවා නෙමෙයි. අල්ලස් කොමිසමේ කලින්නම් තියෙන්නේ ජනාධිපතිතුමා නම් කරලා ආණ්ඩුකම් ව්‍යවස්ථා සභාවට යවුවට පස්සේ ආණ්ඩුකම් ව්‍යවස්ථා සභාවෙන් සලකා බලලා නැවත ජනාධිපතිතුමාට නිර්දේශ කරලා යවනවා. නමුත් විශේෂයෙන්ම අල්ලස්ව දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පත්කිරීම සිද්ධ වෙන්නේ දූෂණ විරෝධී පනත අනුව ආණ්ඩුකම් ව්‍යවස්ථා සභාව විසින් නම් කරලා ජනාධිපතිතුමාට යවන්නේ. ආණ්ඩුකම් ව්‍යවස්ථා සභාව තමයි ඉන්ටර්වයු කරන්නේ. සම්මුඛ පරීක්ෂණ කැඳවන්නේ ආණ්ඩුකම් ව්‍යවස්ථා සභාව. අයදුම්පත් කැඳවන්නේ කැඳවලා ස්වාධීන නියෝජිතයෝ 3 දෙනා විසින් තමයි ඉන්ටර්වයු කරන්නේ. එතකොට අපි ආණ්ඩුව එන්න කලින් 2024 ජනවාරි 1 වෙනිද තමයි ආණ්ඩුකම ව්‍යවස්ථා සභාවෙන් මේ දැනට ඉන්න කොමසාරිස්වරු 3 දෙනා පත් කරලා තියෙන්නේ. අපි දන්නා ඒ කොමසාරිස්වරු JVP ද නැද්ද කියලා. ඊළඟට මේ ආණ්ඩුකම ව්‍යවස්ථා සභාවේ මේ ඉන්ටර්වයු කරලා අල්ලස්ව දූෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, විශේෂම අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, රංගදිසානායක මහත්තයා, මහාධිකරණ විනිසුරුවරයෙක් එතුමාව තෝරගන්නකොට ඒ තෝරගත්ත ආණ්ඩුකම ව්‍යවස්ථා සභාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්න විපක්ෂ නායක හැටියට. අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා හිටියා. ඒ අය ඉඳද්දි තමයි මේ පත් කරගත්තේ. පත් කරගෙන වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිතුමා හැටියට අනුරදිසානායක ජනාධිපතිතුමා 2025 ජනවාරි 8 වෙනිදා එතුමාව නම් කරන්න. ඒ නම් කිරීම සඳහා අල්ලස්ව දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයව තෝරලා දෙන්නේ මේ පාර්ලිමේන්තුව වෙනුවෙන් ආණ්ඩුකම් ව්‍යවස්ථා සභාව. එතකොට ඒ ආණ්ඩුකම් ව්‍යවස්ථා සභාව තෝරලා දෙද්දි ආණ්ඩුකම් ව්‍යවස්ථා සභාවෙන් නියෝජනය කරපු විපක්ෂ නායකතුමාවත්, සමගි ජන බලවේගයේ නියෝජනය කරපු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමාවත් වෙන කිසිම කෙනෙක් එයා ඒ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ආණ්ඩුවට වැඩ කරන කෙනෙක් හැටියට නම් කරේ නැහැ. ඉතාම පැහැදිලිව ඒක නිසා අද එතුමලාගේ ආණ්ඩු කාලේ තියෙන්නේ නැති අල්ලස්ව දූෂණ කොමිෂන් සභාව තමන්ට ඕන විදිහට මෙහෙවන්න පුළුවන් කමක් දැන් බෑ. දැන් ඉතාම ස්වාධීන ආයතනයක්, ජනාධිපතිවරයාටත් පාලනය කරන්නේ නැති ස්වාධීනත්වයක් තියෙනවා. කිසිම අමාත්‍යංශයකට අදාළ නැහැ. මොකද අපිට ආණ්ඩුවට තියෙන්නේ ආණ්ඩුකම් ව්‍යවස්ථා සභාවේ ඉල්ලන ප්‍රතිපාදන පහසුකම් ලබා දෙන එක විතරයි. අයවැයෙන් ආණ්ඩුකම් ව්‍යවස්ථා සභාවට වෙන් කළ තියෙන ප්‍රතිපාදන පහසුකම් ලබා දෙන එක විතරයි අපි කරන්න තියෙන්නේ. ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිතුමාට ආණ්ඩුකම් ව්‍යවස්ථා සභාව තමයි මට මෙය අවධාරණය කරන්න ඕනකම තිබුණේ. ඉන්ටර්වයු කැඳවලා අධ්‍යක්ෂ ජෙනරාල්වරයව නම් කළා යවන්නේ. ජනාධිපතිතුමාව නම් කරලා එවන කෙනෙක් ආණ්ඩුකම් ව්‍යවස්ථා සභාවෙන් අනුමත කරන්නේ නෙමෙයි. ඒකයි ගරු සභාපතිතුමනි මේක පැහැදිලි කරන්න තියෙන මූලික වශයෙන්. ඒ නිසා මේ කොහෙත්ම ආණ්ඩුවේ උමනාවට අනුව කටයුතු කරනවායි කියලා කියනවනම් කවුරු හරි කෙනෙක් එය දූෂණ විරෝධී පනත යටතේ මේ පාර්ලිමේන්තුව පවරපු බලය වැරදි විදිහට අර්ථකථනය කිරීම. ඒ වගේම ස්වාධීන ආයතනයක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිග්‍රහයට ලක් කිරීමක්. දෝෂ දර්ශනයට ලක් කිරීමක්. එය දේශපාලන අතකොළුවක් යැයි හැඟවෙන ආකාරයෙන් මේ පාර්ලිමේන්තුවේ හරි එළියේ හරි කවුරු හරි කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස්වභාවයේ බලතල යටතත් ඒ වගේම දූෂණ විරෝධී පනතේ 160 වගන්ති යටතේ ඕන කෙනෙකුට පුළුවන් රීට් ආඥාවක් ගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත්ත තීරණයක් වැරදි. එහෙම නැත්නම් අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව ගන්න තීරණයක් වැරදි. ඒකට අනුව යන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි කොමිෂන් සභාවට අයුතු ආරෝපණයක් කරනවා නම් දේශපාලන වශයෙන් කටයුතු කරනවා කියලා 53 වගන්තිය සහ 118 වගන්තිය අනුව කටයුතු කරන්නත් අල්ලස්සෝ දූෂණ කොමිෂමටත් පුළුවන්. මම මේක කියන්නේ මොකද මේ රටේ අපි රටක් හැටියට ජාත්‍යන්තරයට ගෙනහිලා තියෙන පණිවිඩයක් තියෙනවා දරු මුඩාසාරඩ මන්ත්‍රීතුමනි. අපි දූෂණ විරෝධී රාජ්‍යයක් නිර්මාණය කළා තියෙනවා. අපි ඒක ලෝකෙට ආදර්ශයක් දීලා තියෙනවා. ගරු ජනාධිපතිතුමා මේ රටේ 2,25,00,000 ජනතාව නියෝජනය කළා තමයි එක්සත් ජාතික සංවිධානයේදී කිව්වේ දූෂණය ඩෙරෙහි වීම අපේ පදනම. අද විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමල්ලා මේ හැල්ලු කරන්නේ ඔවුන්ම කියනවා නම් ඔවුන්ම ගෙනාපු ඔවුන්ම සම්මත කරපු දූෂණ විරෝධී පනත කියලා. ඒ පනතේ බලතලම තමයි ඔවුන් අද හැල්ලු ලක් කරන්නේ. එදා ඔවුන් ආණ්ඩුවේ ඉඳද්දී යම් හෝ හැඟීමක් අනුව ඔවුන් උත්සාහ කරා නම් ඒක ගෙනල්ලා යම් සත්භාවයෙන් කටයුතු කරන්න. අද ඔවුන් අල්ලස්සෝ දූෂණ කොමිසමේ නිලධාරීන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සභාපතිවරයා කොමිසන්වරු අවඥාවට ලක් කරනවා නම් හැල්ලු කරනවා නම් ඔවුන් ගන්න තීරණ හැල්ලු කරනවා නම් ඔවුන් අපහාසයට ලක් කරනවා නම් ඔවුන් කරන්නේ තමන් විසින්ම නිර්මාණය කරන්න උත්සාහ කරපු ඒ තත්ත්වය හැල්ලු කරගන්න. ඒකෙන් හැබැයි කොහොමත්ම මේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හරි පොදු ව්‍යාපාර කාරක සභාව ගිනුම් කාරක සභාව එහෙම නැත්නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂය අපි නාස්තියට දූෂණ ඩෙරෙහිව ගෙනියන අරගලය ආණ්ඩුවක් හැටියට අපි ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග මොහොතකටවත් අපි අකුලන්නේ නැහැ. විශේෂයෙන්ම අද දූෂණ විරෝධී අරගලයේදී මෙරටේ ජනතාවට එදා විශ්වාසයක් නැතිවම තිබිච්ච ආයතන අද විශ්වාසජනක ආයතන බවට පත් වෙලා තියෙනවා. එදා විශ්වාසයක් නැති වෙන්න හේතුව එදා ආණ්ඩු බලය කොච්චර දුරට නීතියට ඇඟිලි ගැහුවද කිව්වොත් අපේ රටේ ඉතිහාසයේ අපට දැවැන්ත කළු පල්ලමක් නිර්මාණය වෙච්ච තැන තමයි ශ්‍රේෂ්ඨාධිකරණ යගවින්සුරුතුමිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගැන මේ පාර්ලිමේන්තුවේ රැයලි වෙනකන් විවාද කරලා ගත්ත තීරණේ. ඒකෙන් ගරු මුලාසාරද මන්ත්‍රීතුමනි ඉතිහාසය අපිට ගැලවෙන්න බෑ. ජාතිකවත් ජාත්‍යන්තරවත් රටේ මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උල්ලංඝනය කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කරලා නීතිය තමන්ගේ අතට අරගෙන නීතිය උඩ වාඩි වෙලා එදා ඒ බලය පාවිච්චි කරපු ආකාරය නිඳිතයි. ඒ තීරණ ඉතිහාසයේ පාරාවලල් වගේ එයයි පිටිපස්සෙන් එනවා. අදේ තත්ත්වය තමයි නිවැරදි කරගෙන අදීනව කොන්ද කෙලින් තියාගෙන මේ ආසියාවේ පුංචි රටේ නායකයාට ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සමුළු ආමන්ත්‍රණය කළා. අපේ රට ගැන අභිමානෙන් අපට කතා කරන්න පුළුවන්කම ලැබුණේ ඒක භාවිතාවෙන් අපි ක්‍රියාවට නැගෙන ආණ්ඩුවක් නිසා. එම නායකත්වයක් අපට තියෙන නිසා. හරිනම් විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා කුහක නොවි අද අගය කරන්න ඕනේ කතාව. අද අගය කරන්න ඕන කතාව අපි ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම දැක්කා ජාත්‍යන්තර පුවත්පත් එක්සත් ජනපදයේ පුවත්පත් නිව්යෝර්ක් පුවත්පත් සහ ජාත්‍යන්තර නායකයින් විශාල ප්‍රමාණයක් ජනාධිපතිතුමාගේ කතාව ඉතාම පැසසුමට ලක් කරලා තිබුණා. ඊළඟට විශේෂයෙන්ම අල්ලස්සෝ දූෂණ කොමිසම සම්බන්ධයෙන් එහි නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සම්බන්ධයෙන් විපක්ෂය අද මතු කරපු අභූත චෝදනාව පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා කියන එක මම අවධාරණය කළා කියන්න ඕන. ඊළඟට කෝප් කමිටුවේ කාර්යභාරය පිළිබඳව ගත්තොත් ගරු සභාපතිතුමනි මම විශේෂයෙන්ම කෝප් කමිටුවේ ගරු සභාපතිතුමාට වෛද්‍යවරයෙක් හැටියට එතුමා වෘත්තීය ජීවිතේ ගත කරලා දේශපාලනයට ඇවිල්ලා ජාතික ජන බලවේගයේ දේශපාලන භූමිකාවක් කරලා මෙතරම් ඉක්මනින් ගිනුම් කරණය ඒ වගේම කළමනාකරණය විගණනය මේ කියන ක්‍රියාවලිය ඉතාමත්ම මැනවින් අත්පත් කරගෙන අද කෝප් කමිටුවට දෙන නායකත්වයේ පිළිබඳව මම නිශාන්ත සමරවීර සභාපතිතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒක ලොකු ආදර්ශයක් ස්වාධීන මේ කටයුතු කරගෙන යන්නේ. ඒකෙදි මේ වාර්තා පරිශීලනය කරද්දී කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් හැටියට මම ඉතාම සතුටු වෙනවා. කෙටි කාලයක් තුළ මේ ආයතන 457න් විශාල බලපෑමක් අද රටට එල්ල කරලා තියෙනවා. මම ඊයේත් මාධ්‍යවල දැක්කා විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් ඔබතුමා කරන ලද පරීක්ෂණේ. ඉතාම සත්‍ය නිවැරදි තොරතුරු විශේෂයෙන් එදා ගෑස් මිල වැඩි කරලා බඩු මිල වැඩි කරලා විදුලි අර්බුදය නිර්මාණය කරලා ඒ මිල උද්දමනය කෘතිමව නිර්මාණය කරපු தত্ত্বය ඔබතුමාලා සාක්ෂි සහිතව රටට දැන් ඉදිරියව කළා තියෙනවා. හැබැයි ඒ නිසා ජනතාවට වෙච්ච පීඩනය කොච්චරද කියලා අපි කවුරුත් අත්විඳ මිනිස්සු. ඉතින් මෙන්න මෙතනදී දැන් ගැටලුවක් තියෙනවා මේ පොදු ව්‍යාපාර කාර්ක සභාවේ වාර්තා ප්‍රායෝගික ක්‍රියාවට නැගීම පිළිබඳව. ඒකෙදි මම ඔබතුමාලාට යෝජනාවක් කරන්නේ ඉල්ලීමක් කරන්නේ මේකෙදී මේ ක්‍රියාවලිය තව විධිමත් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරලා නීතිඥ සහයෝගය සහිතව නීති නිලධාරීන්ව අඩුතරම නිරීක්ෂණ කණ්ඩායමක් හැටියට කෝප් කමිටුවට කැදවන්න. මම ස්ථාවර නියෝග අනුව එම නිලධාරීන්ගේ සහය ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒක සාකච්ඡා කරලා ඔබතුමාලා කෝප් කමිටුවේ තීරණයක් අරගත්තොත් ওই සමහර ගැටලු විශාල ප්‍රමාණයක් නිරවුල් කරගන්න පුළුවන්. දෙක තමයි කෝප් කමිටුවේ කඩයුතු ඩිජිටල් කරණය කිරීම. මොකද අපි දන්නවා විශාල ලේඛන කණ්ඩායමක් ඔබතුමාලා පරිහරණය කරන්න තියෙනවා. පරිශීලනය කරන්න ඕන. මේ ලිපි ලේඛන වල අපි කොච්චර ගෙනාවත් ඒවා පරිශීලනය වෙන්නේ නැහැ. මේ සභාගත කරන බොහෝ ලිපි ලේඛන ඇත්තටම මේවා ගෙනියන්නේ නැහැ. හැබැයි ඩිජිටල් කරණය කරගත්තොත් වෙනම සිප් කෝඩ් එකක් අරගෙන රහස් අංකයක් අරගෙන සමාජිකින් විතර පරිහරණය කරන්න පුළුවන් විදියට එවෙලේම දත්ත එක රාසි කරගන්න පුළුවන් ආකාරයට කෝප් කමිටුවේ හරහා තියෙන අනිකුත් අමාත්‍යංශ වලින් ආයතන වලින් විගණන දෙපාර්තමේන්තුවෙන් විගණන අධිකාරියෙන් අවශ්‍ය සහයෝගය අරගෙන තොරතුරු දත්ත එවෙලේම ඔබලාට නිරීක්ෂණය කරගෙන ප්‍රශ්න කරන්න පුළුවන් තත්ත්වයක් කෝප් කමිටුවේ කඩයුතු ඩිජිටල් කරණය කිරීමෙන් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔබතුමාලාට අවශ්‍ය ඕන තොරතුරක් ටැබ් එකක් එහෙම නැත්නම් ලැප්ටොප් එකක් ඒ පහසුකම් එතන ඉන්න මන්ත්‍රීතුමාලා සමාජික පිරිසට පාවිච්චි කරගන්න පුළුවන් නම් සම්බන්ධීකරණය කරගත්තොත් මේ කඩයුතු කරන්න පුළුවන්. අපි මේක උත්සාහ කරා UNDP එකේ සහයෝගය අරගෙන එක අවස්ථාවක සිද්ධ කරන්න. නමුත් ඒක ඒ වෙලාවේ බැරි වුණා. මම හිතනවා දැන් ඉදිරි අයවැයෙන් හෝ ප්‍රතිපාදන අරගෙන පාර්ලිමේන්තුව වෙන් වෙන ප්‍රතිපාදන වලින් හෝ කරු සභාපතිතුමා මැදිහත් වුණොත් මේක ඩිජිටල් කරණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම කාලයක් තිස්සේ විසඳෙන්නේ නැති ගැටලු ගොඩක් ඒක නිසා විසඳ ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ක්‍රියාත්මක කිරීම පැත්තේ ඉතාම සන්තෝෂ වෙනවා ආණ්ඩුවේ අමාත්‍යංශයක අමාත්‍යවරයෙක් හැටියට ඔබතුමාලගේ දීපු නිර්දේශ විශාල ප්‍රමාණයක් මේ අද සාකච්ඡා කරන ආයතන 14 ඔබතුමාලා සභාගත කරපු ආයතනවල මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය හැටියට අපේ අමාත්‍යංශයට දුන්නා. මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය අපේ අමාත්‍යංශයට තියෙන ආයතනයක්. ඒ ආයතනයේදී ඔබතුමා ලබා දුන්නු නිරීක්ෂණ විශාල ප්‍රමාණයක් අපි ක්‍රියාත්මක කළා තියෙනවා. ක්‍රියාත්මක කරලා කෝප් කමිටුවේ නිරීක්ෂණ ක්‍රියාත්මක කරපු මේ ආණ්ඩුවේ පළවෙනි ආයතන හැටියට නැවත ඔබතුමාගේ කමිටුවට අපේ නිරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන්න ලැබීම මම හිතනවා ලොකු ජයග්‍රහණයක් කියලා අපි අමාත්‍යංශ හැටියට ඒක ලබා ගත්තා. මම මේ නිරීක්ෂණ නිර්දේශ සියල්ලම වර්තමාන ප්‍රගතියත් එක්ක ඔබතුමාට ලබා දීලා තියෙනවා. ඒක මම සභාගත කරනවා හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරන්න කියලා ඉල්ලා හිටනවා. මොකද මේක මම එහෙම කියන්නේ සමහරු කියනවා මේ කෝප් කමිටුවෙන් හොරු ඇල්ලුවේ නැහැ කියලා. ඒක ඇත්ත. ඒක මම පිළිගන්නවා. මොකද හේතුව කෝප් කමිටුවේදී ගියාම අහුවෙන්නේ නිලධාරී. දේශපාලකයෝ නෙමෙයි. මේක උදාහරණයක් කියන්නම් ඔබතුමාට මම මේ පුජ්‍යලිකවත් කිව්වා. එක වෙලාවක කෝප් කමිටුවේ ධීවර සංස්ථාව ගෙනල්ලා සාකච්ඡා කරන වෙලාවේ කෝප් කමිටුවේ හිටපු සමාජිකයෙක් ඒ ආණ්ඩුවේ ඇමති හැටියට ඉඳලා විපක්ෂේ වාඩි වෙලා. දැන් කාලයකට පරණ වාර්තා තමයි ඔඩික් වාර්තා ගෙනල්ලා විභාග කරන්නේ මුලාසුරල් මන්ත්‍රීතුමනි. එතකොට අර ඇමති හැටියට හිටපු කෙනා දැන් විපක්ෂේ මන්ත්‍රී වෙලා. එයා අදාළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවා ඔයාට කවුද මේ තීරණය ගන්න කිව්වේ කියලා. හතර පස් වාර ප්‍රශ්නකදී අර නිලධාරියා නිහඬව ඉන්නවා. උත්තර දෙන්න විදියක් නැහැ. පස්සේ කරුණාකරලා කියන්න කවුද ආට මේක ක්‍රියාත්මක කරන්න කිව්වේ කිව්වන් පස්සේ අර නිලධාරියා නැකිලා කිව්වා ඉතින් ඔබතුමාමනේ කිව්වේ ඔබතුමා ඇමති හැටියට තමයි නිර්දේශ දුන්නේ කියලා. එහෙම තමයි වෙලා තියෙන්නේ. ඇමති හැටියට කියපු දේ එයාට මතක නැහැ. මොකද ගරු මුලාස්ලාඩු මන්ත්‍රීතුමනි ඇමතිවරු ලිඛිතව නෙමෙයි කියන්නේ කටවචනේ. නිලධාරීන්ට තමයි අස්සන ගහලා ක්‍රියාත්මක කරන්න වෙන්නේ. අවසානයේ අස්සන ගහලා ක්‍රියාත්මක කරපු නිලධාරියා තමයි අහු වෙන්නේ. දැන් ඔබතුමාලාගේ ප්‍රශ්න කිරීමට ලක් වෙනකොට හුඟක් වෙලාවට නිලධාරීන් අපහසුතාවයට පත් වෙනවා පේනවා. හැබැයි මේ විමර්ශන ක්‍රියාවලියේ කෙළවරේ ඉන්නේ නිලධාරියෙකුට වඩා දේශපාලඥයෙක්. ඇමතිවරේ. මොකද ඇමතිවරයෙක්ගේ නියෝගයක් නිර්දේශයක් නැතුව බලකිරීමක් නැතුව පහුගිය කාලේ නිලධාරීන්ට වැඩ කරන්න බැරිව තිබුණේ. ස්වාධීනත්වයක් නැහැ තිබුණේ. දැන් මේ අය කියනවනේ නිලධාරීන් බය කරලා තියෙන කියලා. මේගොල්ලෝ දෙකක් කියනවා. විපක්ෂේ ඉන්නේ දෙකක් කියනවා. දැන් අද මේ මුළු විවාදෙම දෙවිදියකට කතා කරේ. එකක් කියනවා කෝප් කමිටුවෙන් නිලධාරීන් බය කරලා තියෙන හින්දා නිලධාරීන් වැඩ කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ කියනවා රාජ්‍ය දේශපාලනීකරණය කරලා අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් පවා දේශපාලන වශයෙන් අපිට වැඩ කරනවලු. දෙකම කියනවනේ. පරස්පරයිනේ. එතන දෙකම කියනවා නිලධාරීන් බය කරලා තියෙනවායි කියලා කියනවා. බය කරපු නිලධාරීන් නැහැ දැන්. බය වෙන නිලධාරීන් නැහැ දැන්. රාජ්‍ය සේවයේ සියලුම නිලධාරීන්ට ස්වාධීන වැඩ කරන්න පුළුවන් දැන්. මෙතන ඉන්න කිසිම ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් ගිහිල්ලා බලපෑම් කරලා මේක කරන්න කියලා නැහැ.
ගරු ඇමතිතුමනි ඔබතුමාට විනාඩි 3ක් කාලයක් ඉතුරු වෙතිවෙනවා.
මම ගන්නවා ඉතින් පොඩ්ඩක් මට අවසර දෙන්න. ඔබතුමාලා ඕන කෙනෙක්ගෙන් අහන්න. ඔබතුමාලා ප්‍රශ්න කරන්න. මොන ඇමතිවරයාද බලපෑම් කරේ කියලා. අපි එහෙම බලපෑම් කළා නැහැ කිසි කෙනෙක්. කරන්නෙත් නැහැ. ඒ ස්වාධීනත්වයේ රාජ්‍ය සේවය අද ස්ථාපිත කරලා තියෙන්නේ. දැන් මේ කියන්නේ මොකද්ද? මේගොල්ලෝ මේ කියන්නේ මොකද්ද? අල්ලස් දූෂණ කොමිසම දේශපාලනීකරණය වෙලා තියෙනවා කියලා මේ කියන්නේ මොකද්ද? ඒගොල්ලොන්ට ඕන විදිහට වැඩ කරන්න තිය කියන එක. මේගොල්ලෝ දේශපාලනයෙන් තොරයි කියලා ස්වාධීනයි කියලා විරුද්ධ පක්ෂය අද කියන්නේ මොකද්ද? ඒ කාලේ ආණ්ඩු බලයේ තියෙනකොට ඒගොල්ලොන්ට ඕන විදිහට වැඩ කරපු එක. ආණ්ඩු බලයේ තියෙන පක්ෂෙට ආණ්ඩු බලයේ තියෙනකොට තමන්ට ගැති විදියට වැඩ කරන එක ස්වාධීනත්වෙ නෙමෙයි. එහෙම වැඩ කළ වැඩක් නැහැ. අපි අද රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ස්ථාපිත කරලා තියෙන නිසා රාජ්‍ය සේවයේ අද කාර්යක්ෂමතාවය ඇති වෙලා තියෙනවා. රාජ්‍ය ව්‍යාපාර වල කාර්යක්ෂමතාවය ඇති වෙලා තියෙනවා. රාජ්‍ය ව්‍යාපාර පාඩු ලැබු රාජ්‍ය ව්‍යාපාර ලාභ ලැබෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. අවදානම් තිබිච්ච ව්‍යාපාර අවදානමෙන් ගොඩ ඇවිල්ලා තියෙනවා. ඒ වෙලා තියෙන්නේ මොකද? අපි අධ්‍යක්ෂක මණ්ඩලය විතරයි පත් කළා තියෙන්නේ. සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලය 6-7 දෙනෙක් පත් කළා තියෙන්නේ ගරු මුලාසරාණ මන්ත්‍රීතුමනි. හැබැයි ඒ ආයතන ඇතුලේ කාර්යක්ෂමතාවය ඇති වෙලා නාස්තිය දූෂණේ අඩු වෙලා ලාභ ලැබෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඇයි? ඒ නිලධාරීන් වැටුපට යහා ගිහිල්ලා තමන්ගේ තෘප්තිමත් රැකියාවක දැන් නියැලෙනවා. මම උදාහරණ කීපයක් ඔබතුමාට කියන්නම්. මට මේක වැදගත්ම වෙන්නේ මේ සියලුම ආයතන පොදු ව්‍යාපාර කාර්ක සභාවේ අධීක්ෂණයට ලක් වෙන ආයතන නිසා. පෞගිය 2024 පාඩු ලැබූ නමුත් 2025 මුල් මාස 6 තුළ ලාභ ලබන ආයතන 14ක් තියෙනවා. 2024 අපි බලය ගන්නකොට සැප්තැම්බර් 21 වෙනකොට පාඩු ලැබූ ආයතන කංජවෙල් සමාගම මගේ අමාත්‍යංශයට තියෙන කර්මාන්ත අමාත්‍යංශයට තියෙන 2024 ඉඳලා 2024 6 මාසේ 30 වෙනකන් මිලියන මෙහෙයුම් ආදායම තිබුණේ මිලියන 617යි 2025 ජනවාරි පළවෙනි ඉඳලා මේ 6:30 වෙනකොට මිලියන 873යි. මෙහෙයුම් ලාභය ආදායම තියෙනවා මිලියන 480ක්. ඒ වගේ ආයතන මිල්කෝ පුජ්‍යලික සමාගම, ජාතික කඩදාසි සමාගම ඒත් කර්මාන්ත අමාත්‍යංශයට තියෙන්නේ. කළුබෝ විදින තේ කර්මාන්ත ශාලාව, ගල්ඔය පුජ්‍යලික සමාගම, මහජන උපිතා කොමිෂන් සභාව, කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය ඒත් කර්මාන්ත අමාත්‍යංශයට තියෙන්නේ. මේ ආයතන ඔක්කොම පළවෙනි මාස 6 ලාභ ලැබලා තියෙනවා. ඒ අපිට ගැති විදියට වැඩ කළා නෙමෙයි. දේශපාලනය කරන වෙලාව නෙමෙයි. ස්වාධීන වැඩ කරන්න ඒ අයට අපි ලබා දුන්නු ධෛර්ය ශක්තිය නිසා. ඔබතුමාලා හෝප් කමිටියෙන් ලබා දුන්නු මඟ පෙන්වීම නිසා. ඒකයි මෙතන විශේෂත්වය. ඒ වගේම මම කියන්න ඕනේ ඒ අයටතේම මම කලින් කිව්වා මම මේක සභාගත කරා. අපිට ඔබතුමාලා පෙන්වපු ක්‍රියාකාරී සැලැස්ම ඒ වගේම පනත සංශෝධනය කරන්න කියපු එක මැණික් ස්වර්ණාභරණ අධිකාරී අපි දැනට මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් පර්යේෂණ ආයතන ඒකාබද්ධ කරන්න යෝජනා කරලා තියෙනවා ඒක කෝප් කමිටුවලත් අපි දැනුම් දීලා තියෙනවා ඒ වගේම මැණික් කර්මාන්තයේ නියාමනයේ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඔබතුමාලා ලබා දුණු නිර්දේශ අපි 2025 3/18 වෙන විට දැන්නම කටයුතු කරලා බලපත්‍රයක් ලබා දුන්නට පස්සේ ග්‍රාම නිලධාරී කොට්ටාසය දක්වා ප්‍රදර්ශනය කරන්න අපි නිර්දේශ කළා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරී කොට්ටාසයේ දිසාපති කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවා බලපත්‍ර ලබා දුණු ක්‍රියාවලිය බලපත්‍ර ලබාගෙන තියෙන කවුද කියන එක පිළිබඳව ජනතාවට අපි ප්‍රසිද්ධ කරනවා. ඒක කෝප් කමිටුවේ නිර්දේශිකුත් වෙලා තියෙනවා. ඉතින් මේවා කාටවත් කියන්න බෑ ඉලක්කම් හැටියට මෙන්න මෙච්චරක් ඉතුරු වුණා කියලා. හැබැයි මේ වගේන් තමයි නාස්තිය දූෂණය නතර කරන්නේ. මේක වලින් තමයි විනිවිදභාවය පේන්නේ. මේකෙන් තමයි කාර්යක්ෂමතාවය නිර්මාණය වෙන්නේ. මේව නිසා තමයි ආයතන ලාබලවන තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම මැණික් ආනයනය හා ප්‍රතිඅපනයනය පිළිබඳව තිබිච්ච ගැටලු අපි निराකරණය කළා තියෙනවා. දැන් අපි මේ පිළිබඳව භෞතික නිරීක්ෂණ වාර්තා පවා හදන්න තත්ත්වෙට පත් කළා තියෙනවා. මේ කාරණා සියල්ලම අපි කරුණු විශාල ප්‍රමාණයක් ඔබතුමාලා අපට පෙන්වලා දුන්න කාරණා තියෙනවා. ඒ වගේම අපි දැකපු කාරණා තියෙනවා. විගණන වාර්තාවලින් ඉදිරිපත් කරපු කාරණා තියෙනවා. ඒක නිසා මෙතෙක් විශාල නඩු ගොඩක් තිබිච්ච ආයතන මැණික්කා සරණාබරණ අධිකාරී වගේ ආයතන අද ස්වාධීන වැඩ කරන ආයතන බවට අපි පත් කළා තියෙනවා ගරු මූලාශ්‍ර නාරුඩු මන්ත්‍රීතුමනි. ඒ වගේම තවත් පහුගිය අවුරුද්දේ අලාභ ලැබපු නමුත් මේ වර්ෂයේ මෙහෙයුම් ආදායම වැඩි කරගෙන අලාභ අඩු කරගත් ආයතන අපිට තාම ලාභ ලැබෙන තත්ත්වෙට ගේන්න බැරි වුණා. හැබැයි මෙහෙයුම් ආදායම වැඩි කරලා අලාභ තත්ත්වයේ ලාභ ලැබෙන තත්ත්වෙට පත් කරපු ආයතන තියෙනවා හතක්. දීවර සංස්ථාව, සොරකම්පත් විනිමය කොමිෂන් සභාව, කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පද්‍යාස්තුපාදී ආයතනය, ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ පුජ්‍යලික සමාගම, තල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය බැවිලි සංස්ථාව, විජය කුමාරතුංග අනුස්මාන රෝහල. ඒ ආයතන තියෙනවා අපි මෙහෙයුම් ආදායම වැඩි කරගෙන අලාභ තත්ත්වය අඩු කරගෙන තියෙනවා. ඒ වගේම පසුගිය අවුරුද්දේ මෙහෙයුම් ආදායමට සාපේක්ෂව මේ අවුරුද්දේ මෙහෙයුම් ආදායම වැඩි කරගත් ආයතන. කියන්නේ පහුගිය අවුරුද්දේ ආදායම වැඩි වුණා. හැබැයි මේ අවුරුද්ද ඊටත් වඩා ආදායම වැඩි කරගත් ආයතන ප්‍රමාණයක් තියෙනවා. විනාඩි දෙක තුනක් දෙන්න. එකක් තමයි ඒ ආයතන ගණනාවක් තියෙනවා. පරන්තන් කිමිකල් සමාගම, මිල්කෝ සමාගම, රක්ෂණ සංස්ථාව, ඒ වගේම මුද්‍රණ ආයතනයේ වරාය අධිකාරිය, නෙළුම් කුළුණ කළමනාකරණ පුජ්‍යලික සමාගම, ජාතික චිත්‍රපට සංස්ථාව, රාජ්‍ය වැවිලි සංස්ථාව, විශේෂයෙන්ම අද විවාදයට ලක් වෙච්ච ශ්‍රී ලංකා ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම. මේ ආයතන දැන් මෙහෙයුම් ලාභය වැඩි කරගෙන තියෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. අද ඔබතුමාලා සාකච්ඡා කරපු ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම 2024 අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකන් තිබුණ මෙහෙයුම් ආදායම තිබුණේ මිලියන 21,875යි. 25 ඉඳලා ජුනි 30 වෙනකොට මෙහෙයුම් ආදායම 27,249යි. 25%කින් මෙහෙයුම් ආදායම වැඩි කරගෙන තියෙනවා. මේ ආයතන මම මේ වார்த்தාවත් හංසාත් වார்த்தාවට අතුල් කරන්න කියලා ඉල්ලා හිටනවා. මේක තමයි කාර්යක්ෂමතාවය. මේක තමයි රටක වෙන්න ඕන දේ. ඒ නිසා වෙච්ච පිටුවහල තමයි අද මේ රාජ්‍ය ව්‍යාපාර පිළිබඳව ජනතාවගේ විශ්වාසය ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කෝප් කමිටුව කරපු මේ කාර්යභාරය මේ ආණ්ඩුව පත් කරපු ජනතාව අපට බාර දුන් වගකීම ඉෂ්ට කිරීමක් හැටියට තමයි මුලාසාරුඩු මන්ත්‍රීතුමනි මම දකින්නේ. ඒ වගකීම ඉෂ්ට කරද්දී පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිතුමා ඇතුළු ඒ සියලුම දෙනා කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම අතිරේක වැඩ කොටසක් කරන බව අපි දන්නවා. විශේෂයෙන්ම ලේකම් මණ්ඩලෙන් ඒ වගේම කථානායකතුමාගෙන් අවධානය යොමු කරනවා. පොදු ව්‍යාපාර කාරක සභාවේ සහ ගිණුම් කාරක සභාවේ කාර්ය මණ්ඩලයට තියෙන පහසුකම් ට්‍රේනින් හුඟක් වෙලාවට නැහැ. විදේශ රටවල් වලට ගිහිල්ලා ඒ අයට ලබා ගන්න තියෙන අත්දැකීම් හුඟක් වෙලාවට ලැබෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය කාර්ය මණ්ඩලයට තියෙන පහසුකම් තමයි ඒ අයට තියෙන්නේ. ඒ தත්ත්වෙ දිනු කරන්න ඕන. ඉතින් ඒ தත්ත්වෙ දිනු කරලා මේ ආයතන පද්ධතිය ශක්තිමත් කරොත් අපි හිතන්නේ ලංකාව ඉදිරි අවුරුද්දේ කීපෙදී වඩා කාර්යක්ෂමම කාර්යභාරයක් කරන පාර්ලිමේන්තුවක් බවට මේ පාර්ලිමේන්තුව පත් කරන්නත් පුළුවන්. ඒ වගේම ජනතාවට බිඳ වැටිච්ච විශ්වාසය ගොඩනගන්නත් අපට හැකියාවක් තියෙනවායි කියන එක අවධාරණය කරමින් ඒ සඳහා අපේ සභාපතිතුමාට සහ mantri tumalada siyal denatama shakti daire labewa kiyala paarthana karamin mage adahas dakkima awasan karana
e anuwa parliamentu 2025 october masa 7 wenni angaharawada purwa bhaga 9:30 dakwa kaltabunu labe